Honorable Charles Nirmalnathan, you have 13 minutes.
நன்றி தவிசல் அவர்களே. நேற்றைய தினம் நாட்டினுடைய ஜனாதிபதி அவர் தன்னுடைய கொள்கை தொடர்பாக பாராளுமன்றத்தில் உரையாற்றியிருந்தார். அது தொடர்பான ஒரு சில கருத்துக்களை நான் முன்வைக்க விரும்புகின்றேன். குறிப்பாக ஜனாதிபதி நாட்டினுடைய பொருளாதார நிலைமையை மையப்படுத்தித்தான் அவருடைய கருத்துகள் இருந்தது. ஆனால் ஒரு இந்த நாட்டில் தமிழர்களுடைய இன ரீதியான ஒடுக்குமுறை தொடர்ச்சியாக நடைபெற்றுக் கொண்டிருக்கிறது. தமிழர்களுடைய காணிகள் பறிக்கப்பட்டுக் கொண்டிருக்கிறது. தமிழர்களுடைய மத அடையாளங்கள், கலாச்சார அடையாளங்கள் அழிக்கப்பட்டுக் கொண்டிருக்கிறது. இது தொடர்பாக ஜனாதிபதி அவர்கள் எந்தவிதமான கருத்துக்களை முன்வைக்காதது கவலை அளிக்கிறது. குறிப்பாக காணி உரிமை தொடர்பாக விசேடமாக நேற்று ஜனாதிபதி அவர்கள் உரையாற்றியிருந்தார். 2 மில்லியன் மக்களுக்கு காணி உரிமை வழங்கியதாக கூறியிருந்தார். தவிசாளர்களே, நேற்றைய தினம் கூட மன்னார் மாவட்டத்தில் இருக்கின்ற திருக்கேதீஸ்வரத்தில் இருக்கின்ற கிராம மக்களுடைய சொந்த காணிகளை ஏற்கனவே நீதிமன்றத்தால் 3 வருடங்களுக்கு முன்பு மக்களுக்கு தீர்ப்பு வழங்கிய காணிகளை, விவசாய காணிகளை, வன இலாகா திணைக்களம் நேற்று கூட வந்து ஜனாதிபதி இங்கு உரையாற்றுகின்றார். அங்கு மக்களுடைய காணிகள் வன இலாகாக்கு சொந்தமான காணிகளாக வன இலாகா திணைக்களம் சென்று போட் நாட்டுகிறது. இது எவ்வாறு பார்க்க முடியும்? ஜனாதிபதி அவர்கள் மக்களுக்கு காணி உரிமை வழங்குவதாக பெருமையாக பாராளுமன்றத்தில் தன்னுடைய கொள்கை பிரகடன உரையில் உரையாற்றுகின்ற போது, அதே நேரத்தில் மன்னார் மாவட்டத்தில் திருக்கேதீஸ்வரம் என்ற அந்த கிராமத்தில் மக்களுடைய சொந்த காணிகளை, அவர்கள் தோட்டங்கள் செய்கின்ற, மேட்டில பயிர்கள் செய்கின்ற விவசாய காணிகளை தங்களுடைய காணிகளாக, தங்களுக்கு எல்லைப்படுத்தப்பட்ட காணிகளாக அடையாளப்படுத்துவதற்கு முயற்சி செய்தார்கள். மக்களுடைய எதிர்ப்பின் காரணமாகவும் நான் அரசாங்க அதிபரிடமும் பிரதேச செயலாளரிடம் முறையிட்டிருந்தேன். இது மக்களுடைய காணி. அங்கு சென்று இந்த வன இலாகா திணைக்களம் தங்களுடைய பெயர் பலகை இடுவதற்கு முயற்சி செய்கிறார்கள், அதை உடனடியாக நிற்பாட்டும்படி. ஆனால் தற்காலிகமாக அவர்கள் அந்த இடத்திலிருந்து சென்றிருக்கிறார்கள். ஆனால் எதிர்காலத்தில் எப்படி இருக்கும் என்று கூற முடியாது. ஜனாதிபதி அவர்கள் வவுனியாவுக்கு வந்தபோது, 1 வருடங்களுக்கு முன்பு வவுனியாவுக்கு வந்தபோது, 1985 ஆம் ஆண்டுக்கு பிற்பாடு வன இலாகா திணைக்களமாக இருக்கலாம், வன ஜீவிராசி திணைக்களமாக இருக்கலாம், பல்வேறுபட்ட நிலங்களை ஆளுமை செய்கின்ற மத்திய அரசாங்கங்களுடைய திணைக்களங்களாக இருக்கலாம், அந்த திணைக்களங்களில் இருந்து அந்த காணிகளை விடுவித்து பிரதேச செயலாளருக்கு ஒப்படைக்கும்படி அந்த ஜனாதிபதி அவர்கள் 1 வருடத்துக்கு முன்பு வவுனியால் வைத்து கூறியிருந்தார். நாங்களும் அந்த கோரிக்கையை விடுத்த போது அவர் கூறியிருந்தார். ஆனால் இன்று வரை என்ன நடந்தது என்பதை கௌரவ ஜனாதிபதி அவர்கள் தன்னுடைய உதவி செயலாளர்கள் மூலம் ஆராய்ந்து பார்க்க வேண்டும். நேற்றைய முன்தினம் முல்லைத்தீவு மாவட்டத்தில் ஏற்கனவே வன இலாகா திணைக்களத்தினுடைய, வன ஜீவராசி திணைக்களத்தினுடைய செயலாளர் பணிப்பாளர்கள் இணங்கிய பல்வேறுபட்ட காணிகளுடைய விடுவிப்புகளை நேற்றைய முன்தினம் ஒட்டி சுட்டான், புதுக்குடியிருப்பு, கரத்துறைப்பட்டு, மாந்தகிழக்கு, துணுக்காய் போன்ற பிரதேசங்களில் ஏற்கனவே இணங்கிய காணிகளை கூட அவர்கள் தற்பொழுது மறக்கிறார்கள். அதை பிரதேச செயலாளர்களிடம் ஒப்படைக்க அவர்கள் மறுக்கிறார்கள். ஜனாதிபதி ஒன்றை கூறுகிறார், நாட்டினுடைய அதிகாரிகள், அமைச்சினுடைய பணிப்பாளர்கள், அமைச்சு செயலாளர்கள் வேறு ஒன்றை நடைமுறைப்படுத்திக் கொண்டு போகிறார்கள். இதை ஏன் ஜனாதிபதி இன்னும் தன்னுடைய கவனத்தில் எடுக்கவில்லை என்பதுதான் இங்கு மிகப்பெரிய கேள்வியாக இருக்கிறது. ஆகவே இந்த காணிகள் 1985 ஆம் ஆண்டுக்கு பிற்பாடு வர்த்தகமானி மூலம் எந்த விதமான அரசாங்க அதிபரோ, பிரதேச செயலாளர்களோ, மக்களுடையோ, மக்கள் பிரதிநிதிகளுடையோ ஆலோசனை இல்லாமல் GPS மூலம் கசர் பண்ணப்பட்ட அந்த காணிகளை பிரதேச செயலாளருக்கு ஒப்படைக்கும்படி ஜனாதிபதி கூறி 1 வருடங்களாகிவிட்டது. ஆனால் இன்னும் எந்த விதமான நடவடிக்கையும் முற்று பெற்றதாக இல்லை. பல கூட்டங்கள் நடைபெறுகிறது. ஆனால் எந்த விதமான செயற்பாடுகளும் முற்று பெற்றதாக இல்லை. ஆகவே இந்த விடயங்கள் தொடர்பாக ஜனாதிபதி அவர்கள் மிக வேகமாக கவனம் எடுக்க வேண்டும். அதேபோல நாட்டில் யுத்தம் ஏற்பட்ட போது அரசியல் கைதிகளாக பலர் கைது செய்யப்பட்டிருந்தார்கள். தற்பொழுது நாட்டினுடைய ஜனாதிபதி அவர்கள் பலரை விடுதலை செய்திருக்கிறார், தன்னுடைய பொது மன்னிப்பில் விடுதலை செய்திருக்கிறார். இந்த 24ஆம் ஆண்டு தை மாதம் கூட 2 பேரை விடுதலை செய்திருக்கிறார். அவருக்கு நாங்கள் அந்த விடயத்துக்காக நன்றியை தெரிவித்துக் கொள்கிறோம். ஆனால் இன்னும் 12-13 அரசியல் கைதிகள் இருக்கிறார்கள். அதில் ஏற்கனவே நீதிமன்ற தீர்ப்பு வழங்கியவர்கள் 3-4 பேர்கள் தான் இருக்கிறார்கள். ஆகவே அந்த அவர்களையும் விடுதலை செய்து, அதேபோல மற்ற நீதிமன்றத்தில் தற்பொழுது வழக்கு நடைபெற்றுக் கொண்டு இருக்கிறவர்களுக்கு எப்படியான விடுதலையை வழங்க வேண்டும், அவர்கள் தங்களுடைய குடும்பங்களுடன் தங்களுடைய பிள்ளைகளுடன் எவ்வாறு அவர்களை இணைக்க வேண்டும் என்று சிந்தித்து அதற்குரிய நடவடிக்கையை ஜனாதிபதி அவர்கள் மிக விரைவாக எடுக்க வேண்டும் என நான் கேட்டுக்கொள்கிறேன். நான் இதற்கு ஒரு உதாரணம் கூறுகிறேன். 2017-18ஆம் ஆண்டு காலப்பகுதிகளில் கிளிநொச்சி மாவட்டத்தை சேர்ந்த ஆனந்த சுதாகரன் என்ற ஒரு அரசியல் கைதி தன்னுடைய மனைவியினுடைய இறப்புக்கு சென்ற போது அவருடைய மகள் தன்னையும் நானும் அப்பாவுடன் சிறைக்கு வருகிறேன் என்று பஸ்ஸில் ஏறி பயணித்த போது அப்போதைய ஜனாதிபதி அவர்கள், முன்னாள் ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்கள், அந்த ஆனந்த சுதாகரனுடைய பிள்ளைகளை அழைத்து சந்தித்து அவரை விடுதலை செய்வதாக வாக்குறுதி அளித்திருந்தார். ஆனால் துரதிருஷ்டவசமாக அந்த வாக்குறுதி நிறைவேற்றப்படவில்லை. குறிப்பாக அவருக்கு 2 பிள்ளைகள் இருக்கிறது, அவருடைய மனைவி இறந்திருக்கிறார். அவர் 2 பிள்ளைகளும் தற்பொழுது பெரியவர்களாக, மூத்த மகன் நான் நினைக்கிறேன் ஏல் படிக்கிறது, மற்ற மகள் 10ஆம் ஆண்டு அப்படி படிப்பார்னு நான் நினைக்கின்றேன். ஆகவே அவர்களுடைய பிள்ளைகளுடைய நலன் கருதி ஆனந்த சுதாகரன் போன்ற அரசியல் கைதிகளுடைய விடுதலையை ஜனாதிபதி அவர்கள் ஒரு குழு அமைத்து சரி அவர்களை மிக விரைவில் தங்களுடைய பிள்ளைகளுடன் பெற்றோருடன் மனைவிமாருடன் இணைப்பதற்குரிய வழிவகையை மிக விரைவில் ஏற்படுத்த வேண்டும். ஜனாதிபதி அவர்கள் ஜனாதிபதி நேற்று கூறிய போது பல்வேறுபட்ட கருத்துக்களை கூறியிருந்தார். நாங்கள் விட்டுக் கொடுப்புடன் பல விடயங்களை முன்னோக்கி செல்ல வேண்டும் என்று ஒரு கருத்தையும் அந்த விடயங்களில் ஜனாதிபதி முன்மொழிந்திருந்தார். விட்டுக் கொடுப்புகளுடன் முன்னேற வேண்டுமாக இருந்தால் பல்வேறுபட்ட தமிழர்களுடைய பிரச்சனைகளை ஆராய வேண்டும், ஆராய்ந்து அதற்குரிய தீர்வுகளை வழங்க வேண்டும். குறிப்பாக அரசியல் கைதிகளுடைய விடுதலை என்பது மிக அவசரமான கோரிக்கையாக இருக்கிறது. அது மட்டுமல்ல, பல்வேறு 1000000கணக்கான தனியார் நிலங்கள் இராணுவமயமாக்கப்பட்டிருக்கிறது. அந்த காணிகளை உரிமையாளர்களுடன் ஒப்படைப்பதற்குரிய நடவடிக்கையை ஜனாதிபதியர்கள் அவசரமாக எடுக்க வேண்டும். பல்வேறுபட்ட சந்தர்ப்பங்களில் ஜனாதிபதி உறுதிமொழி வழங்கியிருக்கிறார், தனியாருடைய காணிகள் இராணுவ கட்டமைப்பில், இராணுவத்தினுடைய ஆக்கிரமிப்பில் இருக்கின்ற காணிகளை தனியாரிடம் ஒப்படைக்க முடியும் என்று கூறியிருக்கிறார். ஆனால் மன்னார் வவுனியா, முல்லைத்தீவு மாவட்டங்களில் ஒரு சில ஏக்கர் காணிகள், 100கணக்கான காணிகள் மாத்திரமே இராணுவத்திடம் இருக்கிறது. ஆனால் வலிகாமம், யாழ்ப்பாணத்தில் வலிகாம பிரதேசத்தை பொறுத்தவரையில் பலாலி இராணுவ முகாமை சுற்றி 3000 ஏக்கருக்கு மேற்பட்ட காணிகள் அந்த இராணுவ கட்டுப்பாட்டில் இருக்கிறது. அந்த சொந்த நிலம் வைத்திருக்கிறவர்கள் வேறு இடத்தில் தற்காலிக குடியிருப்பாளர்களாக இருக்கிறார்கள். அவர்களுடைய சொந்த நிலத்தில் இராணுவம் விவசாயம் செய்து சுண்ணாக மல்லாக மரக்கரை சந்தைகளுக்கு இராணுவ ரக் வண்டியில் மரக்கறிகளை கொண்டு வந்து விநியோகிக்கிறார்கள். இதுதான் இன்றைய எங்களுடைய பிரதேசத்தில் நடந்து கொண்டிருக்கின்ற துயரமான சம்பவங்களாக பார்க்கின்றோம். சொந்த நிலம் வைத்தவன், சொந்த நிலத்துக்கே உரித்தானவர், அவர் தற்காலிகமாக வேறு இடத்தில் இருந்து கொண்டு கூலிக்காக ஏதோ ஒரு கடையில் வேலை செய்து கொண்டிருக்கிறார். ஆனால் அந்த நிலத்தில், அதே நிலத்தில் இராணுவத்தினர் விவசாயம் செய்து மரக்கறிகளை சுண்ணாகமல்லாகம் சந்தைக்கு விநியோகிக்கிறார்கள். என்னிடம் ஒரு விவசாயி கூறியிருந்தார், இராணுவத்தினர் திடீரென்று 2000-3000 கிலோ மரக்கறிகளை கொண்டு திடீரென்று அவர்கள் சந்தைப்படுத்துகின்ற போது தங்களுடைய மரக்கறிகளுக்குரிய விலை அன்று பெரிய ஒரு வீழ்ச்சியை சந்திக்கும். இராணுவம் விவசாயம் செய்வதில் தவறு என்று கூறவில்லை, ஆனால் தங்கள் அவர்களுடைய காணிகளில் செய்ய வேண்டும். எங்களுடைய மக்களுடைய காணிகளில், எங்களுடைய மக்களுடைய காணிகளில் இராணுவம் அவர்களை மீள குடியேறாதவாறு ஒரு இறுக்கமான போக்கை கடைபிடித்து அந்த நிலங்களில் விவசாயம் செய்து கொண்டிருக்கிறார்கள். இதுதான் மிகவும் ஒரு துயரமான சம்பவம். ஜனாதிபதி அவர்கள் நாட்டினுடைய பொருளாதாரத்தை மட்டும் மேம்படுத்துவதாக இருந்தால் அது நாட்டினுடைய ஜனாதிபதியாக இருக்க முடியாது, அது ஒரு பொருளாதார வல்லுநராகத்தான் இருக்க முடியும். நாட்டினுடைய ஜனாதிபதியாக இருந்தால் நாட்டில் உள்ள சகல மக்களும் எதிர்நோக்குகின்ற பிரச்சனைகள் தொடர்பாக ஆராய்ந்து அதுக்கு சரியான தீர்வை வழங்குகின்றவர்தான் நாட்டினுடைய ஜனாதிபதியாக இருக்க முடியும். ஒரு பொருளாதார நிபுணராக ஜனாதிபதி செயல்பட்டால் மாத்திரம் நாட்டில் உள்ள விடயங்கள், மக்கள் மத்தியில் இருக்கின்ற பிரச்சனைகள் தீர்ந்துவிடாது. எங்களுடைய பிரதேசத்தில் இருக்கின்ற பல்வேறுபட்ட பிரச்சனைகள் இருக்கிறது. பல்வேறுபட்ட பிரச்சனைகளை ஜனாதிபதியிடம் நாங்கள் தெரிவித்திருக்கிறோம், ஆனால் ஜனாதிபதி எதுக்கும் இல்லை என்று கூறுவதில்லை. அவரும் தன்னுடைய செயலாளருக்கு பணிப்புரை வழங்குகிறார், ஆனால் நடைமுறையில் வருவதில்லை. அதுதான் மிகப்பெரிய ஒரு கேள்வியாக இருக்கிறது. ஜனாதிபதி எடுக்கின்ற தீர்மானங்கள், ஜனாதிபதியுடைய அறிவுரைகள் நாட்டில் நடைமுறையில் இல்லை. ஆகவே இந்த விடயங்கள் தொடர்பாக நாட்டினுடைய ஜனாதிபதி அவர்கள் மிகவும் குறிப்பாக காணி, எங்களுடைய வடக்கு கிழக்கில் பறிபோகின்ற காணி, மயிலத்தவனை மாதவனை பிரதேசத்தில் ஆக்கிரமிப்பின்ற நிலங்கள், எங்கள பிரதேசத்தில் வன இலாகா திணைக்களம், வனஜேர்வாசி திணைக்களம், தொல்பொருள் திணைக்களத்தால் ஆக்கிரமிக்கின்ற காணிகள், மகாவலியால் ஆக்கிரமிக்கின்ற காணிகள், இராணுவத்தினால் ஆக்கிரமிக்கின்ற காணிகள், குறிப்பாக அரசியல் கைதிகள் விடுதலை தொடர்பாகவும் நாட்டினுடைய ஜனாதிபதி அதிக கவனம் செலுத்த வேண்டும் என்று இந்த சபையினூடாக கேட்டுக்கொள்கிறேன். நன்றி.
தேங்க்யூ. ஹானரபிள் வீரசுமன வீரசிங்க, யூ ஹேவ் 8 மினிட்ஸ்.
கரு நேதகாரக சபா சபாபத்துமணி ஜனாதிபத்துமா, மேரட்டே பிவெச்ச ஜனாதிபதி ஒதுரிங் அதர ஜனாதிபதி தூரய ரச விந்திமின் புக்தி விந்தின கெனக் பவட பத்தலா தியனவா. ஏக நிசா ஒஹுட்ட லபிச்ச மே சான்ஸ் எக, அபே கமே பாஷாவென் கியனம் மே பின் சான்ஸ் எக, ஓ புக்தி விந்திமின் தியனவா, ரச விந்திமின் புக்தி விந்திமின் தியனவா. ஏக நிசா மே கதா கர்ன மோஹதே ரட ரடட வால் வல யமின், ரடட வால் மலக வால் வல யமின், மகுல் கேவால் வல யமின், அரவ யமின், மே யமின் புக்தி விந்தின கமன் மே பாலிமேந்துவத் ஒரு பாவிதா கர்ணவா. ஏ ஜனாதிபதி தூரே புக்தி விந்திமே கொட்டசாக் விதியர் ஏ அனுவா ஒஹுகே மே அவுருது எக்கஹமார கால சிமாதுல துங்கனி ராஜாசன கதாவத் இய தவசி இதிரிபத் கரா. ஏ ராஜாசன கதாவ இதிரிபத் கரான பெராத்துவ பாலிமேந்து சசிவார கால திப்பே குமன அருமனத் கின காரணாவ ஒஹுகே கதாவ துல பெஹதுலுனே நே முகத பஹுகே கதாவ தேகட சாபேக்ஷவ அலுத் யமக் பிரகாச நொவிச்ச நிசாவின் சஹ ஒஹு மே பாலிமேந்துவ கால திப்பே அர கோப்பகே சபாபதி ரஞ்சித் பண்டார மகத்தி அயன் கரகன்ன பெருவ பஹுகே கால தட்டமல அவுருது மாசாயக் விதர கோப்பேகவத் கந்தவுவினே. ஏகனிசா ஏ காரசபா ஹோசி கர்கனீமே அரமனிந்த கேனக பெஹதிலினே. கொஹம நமுத் ஒஹுகே கதாவே யம் காரணா பெமானயக் அபி தேசபாலன விதியர கல்பனா கர்ணவனம் ரணில் விக்ரமசிங்க ஜனாதிபத்துமா நிகாங் நிந்தெங் ஹெர்ல வகே ஒஹு மே பஹுகிய தசக ஹதரக மே ரட்டே ஆர்த்திக தேசபாலன கியாதாமே தீரணாத்மக சாதகயக் அபி மே முஹுனதன மே ஆர்த்திக அர்புதய பிரதான அர்புதய முகத்த கீன காரணாவ தேசபாலனிகவ கியவீமேதே எம்னன்னா சமாஜ வித்யாத்மக கியவீமேதே அன்னா ஆர்த்திக வித்யாத்மக கியவீமேதே அப்படி விக்கிரக கரன்னே மேக மே சனிகோ கடா பஹவெத்தே பஹத்தெச்ச எக்கக் நெவே கெட்டிமகே கட்டிம கியனவனா மே கோட்டாபே மஹத்தே 2022 கே கர்ப விநாசயக் விதரக் நெவே மே அவுருது 44க் கர் மூலாசனடு கர் மந்த் நியோஜக கதா காரக சபாபத்தில மொதுமா தன்னோ 1977 பஸ்ஸே மேரட்ட மே கமன் கரோ மே ஆர்த்திக கமனே பிரதிபலயக் தமை மே ஆர்த்திக கடாகன வெட்டீம හරියට මේක පින්නක ගලවලා තියෙන අද්බෝම්බයක් අවුරුදු ගානක් එක එක්කෙනාගේ අතින් ගිහිල්ලා 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 ගෝඨාභය අතේ මහත්තයක අතේ පිපරුවා මේක. ඒක නිසා මේක සංඛ්‍යාලයකන උදාහරණ දකින්න ගන්නකොට 2022 2023 සාපේක්ෂව කතා කිරීම මං හිතන්නේ මිනිස්සු රවට්ටන්න කරන උප්පරවැට්ටියක්. රයිතුමාගේ ඊයේ කතාවේදී 2022 උද්ධමනය සහ අද උද්ධමනය ගැන කතා කරනවා, 2022 ආහාර උද්ධමනය සහ අද උද්ධමනය ගැන කතා කරනවා, 2022 ඩොලර එක මිල සහ අද මිල ගැන කතා කරනවා. දැන් අඩුම ගාන එතුමා 2022 පොඩ්ඩක් පස්සට ගිහිල්ලා 2015 යහපාලන ආණ්ඩුව වෙනකොට තිබිත් තත්ත්වය සහ යහපාලන ආණ්ඩුව හැවර වෙනකොට තිබිත් තත්ත්වයවත් කිසිම දෙනක් කතා වෙනවද? මේ ආර්ථික අර්බුදයේ ප්‍රධානම හේතුවක් බවට පත් වෙච්ච ණය අර්බුදය, විදේශ ණය අර්බුදය, ඒ අර්බුදයේ තීරණාත්මක තනකඩ ගෙනිච්ච 2015-19 යහපාලන ආණ්ඩුව කාලේ අපේ රටේ දැන් ණය ප්‍රමාණය 40%ක් ISB එහෙම නැත්නම් සෛදිත්ත බැඳුම් කර වලින් ගත්ත ණය, අධික පොලියට ගත්ත ණය, ඒ ණය ගත්ත ප්‍රම කාලේ 2015-2019 යහපාලන ආණ්ඩුවේ කියන කාරණාව අමතක කළා දාලා ඔක්කොම කුණුගන්දල් බේරුවල් බොක්කට කියලා 2022 දාලා තමයි මේ ගණන් හදලා කඩා කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මේ සංඛ්‍යාලය ගැන හිතා ගන්නකොට මිනිස්සු අන්දන්න කරනවා, එදා තෙල් තිබුණා අද තෙල් තියෙනවා, එදා ගෑස් තිබුණා අද ගෑස් තියෙනවා, මේක කියලා සෝවණයක් දාලා ඊළඟ වටේ කොහොමද මේක දිනා ගන්න කියන උත්සාහය තමයි ගන්න උත්සාහ කරමින් තියෙන බව තමයි පේන්න තියෙන්නේ. ඒක නිසා මේ අර්බුදය ගෙවිච්ච දශක හතරක කාලයක් තීරණාත්මක විදියට ගමන් කරපු අර්බුදයේ ප්‍රතිඵලයක්. ඒක තීරණාත්මක සම්දිෂ්ඨානයක් බවට පත් වෙනවා 2015-2019 යහපාලන ආණ්ඩුව. ඒකෙත් ඉතාමත් හැරවුම් ලක්ෂයක් බවට පත් වෙනවා 2019 පාස්කු ප්‍රහාරය සහ ඒකෙන් තුල විවිධ ආර්ථික සහ දේශපාලන කැළඹීම. ඒ සමස්ත දේශපාලන පෙළඹීම තමයි ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් වෙලා අපේ අස්පන අපිට සමාජ අර්බුදයක් බවට පහුගිය කාලේ පත් වුනේ. ඒක නිසා ඒ කාරණා ගැන කල්පනා කරන්න ඕන. දැන් මේ ජනාධිපතිතුමාට බලයට හම්බෙච්ච කාල සීමාව තුල දැන් මේ අර්බුදයට හේතු වෙච්ච කාරණා ගැන හරි කියවීමක් තියෙනවද? මුදල් අමාත්‍යාංශයේ මහ භාණ්ඩාගාරයේ ඒ නිලධාරීන් ආර්ථික විද්‍යාඥයන් යයි කියනවා නම් මේ කාරණා ගැන මෙතෙක් වෙච්ච ප්‍රශ්න ගැන හරි කියවීමක් තියෙනවද? එහෙම කියවීමක් තියෙනවා නම් මේ ගන්න පැලස්තර විසඳුම් හරියනවද කියන කාරණාව කල්පනා කරලා බලන්න ඕන. දැන් ජනාධිපතිතුමා කතාවේදී ප්‍රධාන කාරණා කිහිපයක්. එකක් ඊයේ කියනවා IMF එක ගැන, World Bank එක ගැන එන්න හැම පක්ෂෙම එන්න කතා කරන්න අපි සූදානම්, ඒ කට්ටිය ඕනනම් ගෙන්වලා දෙන්නම් කියලා. IMF ගිවිසුම අත්සන් කරලා දැන් කරන්න ඕන කේවර සේරම සෙප්පට විද්‍යාවන් කරලා භාගයක් ගියාට පස්සේද අපිත් එක්ක කතා කරන්නේ? අඩුම ගානේ ආණ්ඩුව සහ විපක්ෂ දේශපාලන සංවාදයක් ඇති වෙන්න ඕන. මේ IMF එක කියන කාරණාව යම් ප්‍රමාණයක එකඟතාවයක් තුළ මේ රටේ ප්‍රශ්නයක් විදිහට ඉස්සරහට ගෙනියන්න, එහෙම නැත්නම් ඒ කොන්දේසි ගැන සාකච්ඡාවක් වෙන්න ඕන ඒ ගිවිසුම් අත්සන් කරන ඉස්සෙල්ලා. දැන් ඒක යන්න බැලුවන් උපරම ගිහිල්ලා ගිහිල්ලා ඒක යන්න බැරුව එකදන අර ෆුඩ් බයිසිකල් තියෙනවා බල්ලෝ හොවෙන්න නැතුණාම එකදන පදිනවා දුවන්නේ නැහැ. දැන් IMF ගිවිසුමත් එහෙමයි. ඒක තියෙන කොන්දේසි ගණනාවක් තුළ අපේ පැත්තෙන් ඒවා යම් ප්‍රමාණයක් සාධනය කරලා අපේ රටට කෙලවලා තියෙනවා. නමුත් රට තුළ වෙන්න ඕන දේවල් වෙලා නැහැ. උදාහරණයක් ගත්තම ණය ප්‍රතිවිරුද්ධ කිරීම සම්බන්ධව කාරණා තුනක් තියෙනවා. දේශීය ණය ප්‍රතිවිරුද්ධ කිරීම, විදේශීය ණය ප්‍රතිවිරුද්ධ කිරීම සහ පුද්ගලික ණය ප්‍රතිවිරුද්ධ කිරීම. දැන් මේ කාරණා තුනේ මේ අවුරුදු කමාට මොකද වෙලා තියෙන්නේ? දේශීය ණය ප්‍රතිවිරුද්ධ කිරීම තුලින් ඒ වෙච්ච කොන්දේසි වලින් ඒක ඉෂ්ට කරලා ඒකනුත් ගරු නොලසනට ගරු නියෝජක ආරක්ෂක සභාවත්තුමනේ EPF EPF වලට කෙලවණ එක විතරයි කරලා තියෙන්නේ. අනිත් කිසිදු කාරණාවක් සිද්ධ වෙලා නැහැ. විදේශීය ණය ප්‍රතිවිරුද්ධ කිරීම සාලිත් කාරණා ඔහේ යන්නන් වාලේ යනවා. ඒ කිසිදු දෙයක් සාධනීය ප්‍රවේශයට අවිල්ල නැහැ. ඒක නිසා මේ සාකච්ඡා වෙන්න ඕන දැන් මේ කලින්. ඒ වගේම එකට එන්න වැඩ කරන්න බාර ගන්න එන්න උදව් කරන්න එන්න කියලා දැන් කතා කරනවා. මම මතක 2022 ඔබතුමා දන්නවා අපි මේ අර්බුදය එනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න වෙලාවේ මේ පාර්ලිමේන්තුවේ නියෝජනවල සියලු පක්ෂත් එක්ක වෙන වෙන කතා කරලා අපි පොදු එකඟතාවයක් ආවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයෙක්ද එකඟ වුණා. සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ගැන ඒ සාකච්ඡා වටවලට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් ආවා. එතුමාත් ඒකද යම් සාධනීය කාර්යභාරයක් කරා. එතුමා මුලදී නම් කිව්වේ හා පෝ ගෝඨගෝහම් ඒ සංකල්පය වෙනස් කරන්න බෑ, රාජපක්ෂලත් එක්ක ආණ්ඩු කරන්න බෑ කියලා. එහෙම කියලා තමයි සාකච්ඡාට වාඩි වුණේ. අපි ඒ වෙලාවේ කිව්වා ගෝඨගෝහම් නම් ඊළඟට එන්නේ කවුද? මේ පාර්ලිමේන්තුවෙන් පත් වෙන ජනාධිපතිවරයා කවුරෙක් වේද? ඒක නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එහෙම තියෙන්න අරලා 20 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා 21 කාල සංශෝධනය ගෙනල්ලා බලතල අඩු කරලා මේක සර්වපාක්ෂ ආණ්ඩුවක් යම අන්තර්කාලයක් තුල කෙටි කාලයක් තුල ඒ ආණ්ඩුව තුළ සියලු දෙනා එකතු වෙලා ඒ අඩබිල්ල ක්‍රියාත්මක කරලා ඡන්දකට ගිහිල්ලා ජනතාවට අවස්ථාව ලබා දෙමු. එදා ඒ දේ ක්‍රියාත්මක වුණා නම් අද ඡන්දකෙන් අලුත් ආණ්ඩුවක තදිලා මේ ප්‍රශ්න වෙනත් තැනකට තල්ලු වෙමින් අද රට සම්ප්‍රමාණ සාධන තත්ත්වයට යනවා. ඒක හඩාකප්පල් කරන්න රනිල් ජනාධිපතිතුමාත් තිරේ පිටිපස්සේ ඉඳලා කාර්යභාරයක් කළා. අපි දන්නේ නැහැ සාකච්ඡාන හතර දුර යාගී ලගමැතිකම් බාරගත්තා. ඒක නිසා මේ කාරණා ගැන කතා කරන අද නෙවෙයි ගැන කතා කරන්න ඕන. අනිත් පැත්තෙන් බලවම කරු මූලාසනාඩු කරු නියෝජකාර සභා සභාපතිතුමනි අපි මේ ගමන් කරන ආර්ථික ගමන් මඟ වෙනස් කරන සූදානම්ද? අදරත් මොකද්ද මේ කරන්න උත්සාහ කරන්නේ පහුගිය කාල පරිච්ඡේදය තුල අපේ රටේ
ගමන්
වෙච්ච රාජ්‍ය ආයතන විකුණාද මෙහෙම එහෙම නැත්නම් ඒවා කුණකොල්ලට දීම දැන් ඒකෙ ඉතිහාසයෙන් තාමත් තිරස්තින එහෙම නැත්නම් නිඳිත කියාවලියක් දැන් සිද්ධ වෙමින් තියෙනවා තමයි රාජ්‍ය ආයතන ප්‍රමාණය විදුගත කිරීමේ මුවාවෙන් අද දෙන්න හදන්නේ ලාභ ලබන රාජ්‍ය ආයතන ටික කුණකොල්ලට අත යටින් හිතවතුන්ට හෙන්චයියන්ට සහ Tamanට වරප්‍රසාද දෙන කල්ලි වලට දෙන්න හදන්නේ හොඳම උදාහරණ මිල්කෝ ආයතනය මිල්කෝ ආයතනයේ 151ක් ඉන්දියාවේ අමුල් සමාගමට ඉදිරි 149 දෙන්න හදනවා ලංකාවේ කාගෙස් කම්පැනියට කිසිඳු සාධනීය කියාදාමයකින් තොරව එහෙම නැත්නම් මිනිඳු භාවයකින් යුක්ත කියාදාමයකින් නොවේ ඒ වගේම අනිකුත් ආයතන විදුලි බල බණ්ඩලය ඒ පුද්ගලයන්ට කෑලි කඩලා දෙන්න හදනවා ඒ වගේම අනිකුත් ආයතන රාජ්‍ය ආයතනට ඉන්ෂුරන්ස් එක ටෙලිකොම් එක මේ සියල්ල විකුණගෙන කන්න හදන්නේ කාගේ ජනවරමක් තුලද ඒක නිසා ඒ වැරදි ආර්ථික ගමන්නකම තමයි ඉදිරියට යන්න මේ අවස්ථාව ඉල්ලමින් තියෙන්නේ අනිත් පැයෙන් බැලුවම අපේ රටේ මේ ගමන්මග යන මේ නව ලිබරල් ආර්ථිකය ගැන අද මුදල් ඇමතිවරු ඉන්නවා 3 දෙනෙක් හරනා 1/2 ඒ 3 දෙනාට අපි කියනවා මේ ලෝකේ ගමන්මග ගැන කියන්න ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති විකාශනයේ සඳහන් කරා එක එක රටවල් වල සමග අස්සම් කරන කිවිසුම් ගණනාවක් ගැන ඒ කිවිසුම් අස්සම් කරනවා හොඳයි හැබැයි ඒවයි රටට වෙන හානිය ගණත් යම් විපරිමක් තියෙන්න ඕන ඒ කිවිසුම් වල රටට වෙන වාසියට වඩා හානි වැඩි නම් ඒ කිවිසුම් අස්සම් කරන්න ඕන්ටේම බලයක් කොහෙන්ද අනිත් පැයෙන් බැලුවම ලෝකේ බලතුලන අද වෙනස් වෙලා අද මේ වචනයක්වත් මේ ප්‍රතිපත්ති විකාශන සඳහන් වෙලා තියෙනවද අද ලෝකේ අලුත් දිශානතර ගමන් කරලා එතපැත්තේ බැලුවම බ්‍රික්ස් එක අනිත් පැත්තේ වල් බීආර්ආයි ව්‍යාපෘතිය ලෝකයේ අලුත් ගමනක් යනවා මේ වගේන වචනයක්වත් අංක 20ක්වත් නැහැ යන්නම් වාලේ පරණ කෝච්චිය පරණ පාරම ඔහේ යන්නම් වාලේ ගිහිල්ලා ගොඩ ගන්න බැරි තැනකට තල්ලු කරන්න හදන්නේ අවසාන වශයෙන් ගරු මූලාසනවල ගරු මන්තුමනි ආර්ථිකමියා වැරදි ගමනක් මේක ගලවන්න තාක් කල් මේ ප්‍රශ්නේ උත්තර හම්බෙන්නේ නැහැ 2048 නෙවෙයි මේ ගමන ගියෝතින් 3048 වත් අපේ රට සංවර්ධනයට ගෙන යන්න හම්බෙන්නේ නැහැ අමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහත්මයාගේ ආර්ථික උපදේශක ආරක්ෂක උපදේශකවරයා ජාකොබ් සුලිවල් සඳහන් කරනවා මේ නව ලිබරල් ආර්ථික අද අසමත් ඒක නිසා රාජ්‍යංශය මැදිහත්වී මේ ආර්ථික ගොඩනගන්න කියන කාරණාව ඒ නිසා ඇමරිකාව සරණං ගච්ඡාමි කියන ආණ්ඩුවගේ අපි ඉල්ලා සිටිනවා මේ රාජ්‍ය ආයතන කුණකොල්ලට විකුණලා දාලා රාජ්‍ය දේපළ නැති කරගෙන රාජ්‍ය භාගය නැති කරගෙන රජයේ මේ හැම කියාදාරකම අයින් වෙන්නේ නැතුව මේක ඊළඟ වටේදී මේ රට ගොඩ ගන්න පුළුවන් දඟට තල්ලු කරන්න ප්‍රතිපත්ති කරුක දේශපාලනයක් කරන්න කියන ඉල්ලා සිටින මට අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුති බුදු කරමින් මේ ආණ්ඩුව හරියට නංගි පෙන්නලා අක්ක දෙනවා කියලා කතාවක් තිබුණා දැන් නංගි පෙන්නලා ආච්චි දෙන දේශපාලනයක් ප්‍රතිපත්තියක් තමයි ක්‍රියාත්මක කරන්නේ බොහොම ස්තුතියි
thank you honorable niroshan pera you have 8 minutes
ගරු නියෝජකාරක සභාපතිතුමනි අද දින ජනාධිපතිතුමා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව විවාදයට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ඉතාම කෙටි කාලෙකින් ජනාධිපතිතුමා වාර ගණනාවක් අවසන් කළා තියෙනවා ඒ හැම වාර ගණනාවක්ම අවසන් කළා එතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළා තියෙනවා නමුත් අපිට තේරෙන්නේ එතුමා හැමදාම ඇවිල්ලා මෙතනට කියන්නේ එකම දේ. නමුත් කරන ක්‍රියාවලිය ප්‍රගතිය පිළිබඳව අපි විශේෂයෙන්ම මේ සභාවේ අවධානය යොමු කරන්න ඕන. එතකොට අපි දන්නවා මේ අවස්ථාවේදී මේ රටේ ජනතාව විශාල වශයෙන් තමන්ගේ අවධානය යොමු කරලා තියෙනවා මේ රටේ වංචාව හා දූෂණය පිටු දැකීම පිළිබඳව. එතකොට වංචාව හා දූෂණය පිටු දැකීම පිළිබඳව මේ ආණ්ඩුවේ ප්‍රධාන කාර්යභාරයක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ තියෙන කෝපා සහ කෝප් කමිටු වලට. එතකොට ඒවා විටින් විට ඒවා අක්‍රිය කරලා ඒ වගේම ඒවාගේ සභාපතිවරු හරියට ක්‍රියා කරන්නේ නැතුව ඒ වගේම ඒ කමිටු වලට එන වංචා හා දූෂණ හරියට විමර්ශනය කරන්නේ නැතුව මේ රට ඉස්සරහට යන්න පුළුවන්ද කියලා අපේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපිට පේනවා මේ ආණ්ඩුව ඍජුවම හොරුන් ආරක්ෂා කරමින් ඒ හොරුන්ගේ සහයෝගය ඇතුව මේ රජය පවත්වාගෙන යෑමට කටයුතු කිරීම තුළින් ජනතාවගේ අද වෛරය කෝපය අද වැඩි වෙලා තියෙනවා. ජනතාව බලන් ඉන්නවා ඡන්දයක් එනකම්. නමුත් ඒ ඡන්දෙ දෙන්නේ අද. ඒ ඡන්දෙ හැම වෙලාවෙම කල් දාලා තමන්ගේ බලය රැකගන්න තමයි අද රජය කටයුතු කරමින් ඉන්නේ. අනිත් අතින් අපිට තේරෙනවා IMF එක ඉස්සරහට දාලා අද සාමාන්‍ය ජනතාවට බදු පිට බදු ගහලා ඒ වගේම විදුලි බිල ගෑස් ඒ ඔක්කොම නංවලා අද ජනතාවට විශාල පීඩනයක් දීලා තියෙනවා. අද ජනතාවට ජීවත් වෙන්නට බැරි තරම් ජනතාව මේ රට අතහැරලා දාලා යන තරම් අද ජනතාවට පීඩනයක් දීලා තියෙනවා. එතකොට ඒ වෛරයත් අද වෙනකොට පිට කරගන්න බැරුව අද ඡන්දයක් දෙන්නේ නැතුව ජනතාව ඒ වෛරයත් එක්ක අද ජීවත් වෙනවා. ඒ ඡන්දේ එනකන් ඒ ජනතාව බලන් ඉන්නවා. ඒ වගේම තමයි අද වෙනකොට උද්දමනය විශේෂයෙන්ම ආහාර උද්දමනය අද වෙනකොට මේ රටේ විශාල පිරිසකට එදා දුප්පත්කම ලක්ෂ 30ක් තිබුණා නම් අද වෙනකොට දුප්පත්කම ලක්ෂ 70කට ඒ කියන්නේ මේ රටේ ජනගහණයෙන් 30%ක් හරියට ආහාර වේලක් කන්න බැරුව අද උද්දමනයෙන් අද පීඩා විඳිනවා. ඒ වගේම අපිට කියනවා විශේෂයෙන්ම ධීවර ජනතාව ගැන කතා කරනකොට ධීවර ජනතාව අද සාමාන්‍ය ධීවර රස්තාවට යන්න බැරුව අද ලත වෙනවා. මොකද විශාල පිරිවැයක් වියදම් කරලා තමයි අද ධීවර රස්තාව කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අද විශාල මුදලක් වියදම් කරලා තෙල් ටික ගන්නට ධීවර ජනතාවට සිදුවලා තියෙනවා. ඒ ධීවර ජනතාව තමන්ගේ ඒ ආදායම් මාර්ග ශක්තිමත් කර ගැනීම සඳහා මේ ආණ්ඩුවෙන් තෙල් සහනාධාරයක් ඉල්ලුවත් ඒ තෙල් සහනාධාරය දෙන්නට මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම විදුලි බිල මම හිතන්නේ ආසියාවේ වැඩිම විදුලි බිල අද මේ රටේ ක්‍රියාත්මක කරලා අද මේ රටේ කර්මාන්තාංශය ෆ්ලැට් කරලා දාන්න අද මේ රජය කටයුතු කරලා තියෙනවා. මේ කර්මාන්තාංශය මේ වගේ විනාශ කරලා කර්මාන්ත මං හිතන්නේ ශාලා 77,000කට වඩා මෙහෙම වහලා දාලා කොහොමද මේ ආර්ථිකය ආදායම් උපයන තත්ත්වයට පත් කරන්නේ කියන එක අපි මේ ආණ්ඩුවෙන් අපි ප්‍රශ්න කරනවා. ඒ වගේම අපනයන ආදායම මේ වෙනකොට 10%කින් ගිය අවුරුද්දේදී පල්ලම් බැහැලා තියෙනවා. ඇඟලුම් කර්මාන්තය 20%කින් පල්ලම් බැහැලා තියෙනවා. එතකොට මේ වගේ ආදායම් එන කර්මාන්ත විනාශ කරලා මේ රටේ ජනතාවගේ කොහොමද බදු මුදල් වලින් කොහොමද මේ ණය ගෙවන්නට කටයුතු කරන්නෙත් කියලා අපිට ප්‍රශ්න ගන්න සිද්ධ වෙනවා. මේ සියලු දේම මේ යනකොට විශේෂයෙන්ම අපි බලන්න ඕනේ මේ බදු ප්‍රතිපත්තිය. මේ බදු ප්‍රතිපත්තිය කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා. දැන් අපි එකගයි මේ බදු මේ රටේ ධනවතුන්ට ගහන එකට. මේ රටේ ධනවතුන් වැඩි ප්‍රතිශතයක් වැඩි බදු මුදලක් මේ රටේ පවත්වාගෙන යාම සඳහා ඒගොල්ලන් ගෙවන්න ඕනේ. නමුත් අපි දකිනවා මේ මුදල් අමාත්‍යාංශය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරියට ක්‍රියාත්මක කරන්නේ නැහැ. රේගුව හරියට ක්‍රියාත්මක කරන්නේ නැහැ. සුරාබදු හරියට ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒවා ඉලක්ක මේ වෙනකොට සපුරා ගන්න බැරි හින්දා වැට් එක තව තවත් වැඩි කරලා 15%ද 18% වෙනකම් වැඩි කරලා තියෙනවා. එතකොට මේ වැට් එක වැඩි කිරීම තුලින් මේ රටේ සාමාන්‍ය ජනතාවට විශාල පීඩනයක් දීලා තමන්ගේ අසාර්ථකකම වහගන්නට මේ රජය කටයුතු කරලා තියෙනවායි කියලා අපි මේ අවස්ථාවේදී ඍජුවම මේ රජයට චෝදනා කරනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම මේ ආයෝජන මේ රටේ ආයෝජන වැඩි කිරීමේ ප්‍රතිපත්තියක් මේ රජය ක්‍රියාත්මක කරනවා අපි දකින්නේ. අපි දකිනවා ජනාධිපතිතුමා සංචාර පිට සංචාර විවිධ රටවලට ඒ රටවලින් මේ රටට ඍජු විදේශ ආයෝජන මොනවද ආවේ කියලා අපිට ප්‍රශ්න ගන්න සිද්ධ වෙනවා. මේ රටේ ආයෝජන වාතාවරණය කොහොමද වෙනස් කරලා තියෙන්නේ කියලා අපිට ප්‍රශ්න ගන්න සිද්ධ වෙනවා. මේ වෙනකොට අපේට ඍජු ආයෝජන මේ රට ගොඩගන්න මේ රටට ඩොලර් ගේන්න විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. ඒ අඩු වෙලා තියෙන්නේ මේ රටේ වංචාව හා දූෂණය තුරන් කිරීම සඳහා රජය කටයුතු කරලා නැහැ. මේ රටේ ආර්ථිකය කාර්යක්ෂම කිරීම සඳහා මේ රජය කටයුතු කරලා නැහැ. එතකොට ආර්ථිකය කාර්යක්ෂම කරන්නේ නැතුව විවිධ රටවල් එක්ක වෙළඳ ගිවිසුම් ගැව්වහම ඒ රටවල් වලින් බාණ්ඩ මේ රටට ගලාගෙන එනවා මිසක් මේ රටේ බාණ්ඩ නිෂ්පාදනය කරලා ඒ රටවල් වලට යවන්න බෑ. මේ රටේ නිෂ්පාදන වියදම වැඩි නම් මේ රටේ ආර්ථිකය කාර්යක්ෂම නැත්තම් ඒ රටවල් එක්ක අපිට තරඟ කරලා අපේ ආර්ථිකය නංවන්න බැරි තත්ත්වක තමයි අද මේ රට තියෙන්නේ. එතකොට ඒ පිළිබඳව අවධානය යොමුකරන්ඩ මේ පාර්ලිමේන්තුවේ පිට කමිටි ගණනාවක් දාලා තියෙනවා. ඒකට විශාල මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ඒවලට පත් කරලා නමුත් අපි දැක්කේ නෑ හරියට ඒ කමිටු වලින් හරි නිර්දේශ ක්‍රියාත්මක වෙනවා. ඒ නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මේ රට ආර්ථික වශයෙන් පල් වෙන තැනකට අද ඇදටලා තියෙනවා. අපේ ඒ වගේම වියදම මේ වෙනකොට රජයේ වියදම රුපියල් බිලියන 6,978කට වැඩි වෙලා තියෙනවා. ඒකෙනුත් පොලී වියදම රුපියල් බිලියන 2,651ක් තරම් විශාල මුදලක්. මං හිතන්නේ පොලී ප්‍රතිශතය ගත්තොත් පොලිය ගෙවන ආදායමෙන් පොලිය ගෙවන ප්‍රතිශතය ගත්තොත් ලෝකෙම වැඩිම පොලියට සඳහා මුදල් වෙන් කරන ප්‍රතිශතයක් ලෙස වැඩිම රටක් හැටියට ශ්‍රී ලංකාව නම් වෙලා තියෙනවා. එතකොට අපි කොහොමද අද වෙනකොට මේ ආදායම රුපියල් බිලියන 4,127 කොහොමද අපි වැඩි කරගන්නේ කියන විශාල ප්‍රශ්නාත්‍රය මේ රටේ තියෙනවා. ඒ
සඳහා
අවසන් කරනවා, රජය අවධානය යොමු නොකිරීම තුළින් තව තවත් මේ රටේ සාමාන්‍ය ජනතාවට බදු බර වැඩි කරන්න රජය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම වැඩි කරන්නට රජය කටයුතු කරලා තියෙනවා. ඒ ඔක්කොම ප්‍රශ්න කරපුවම අහන්නේ IMF එක හින්දා කරයි කියලා. නමුත් IMF එක දීලා තියෙන ඉලක්ක විතරයි. ඒ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ සැලසුම් කිරීම රජයේ වගකීමක් කියලා පෙන්වමින් මම කතාව අවසන් කරනවා.
Thank you. Honorable Minister Rohana Dizanayake, you have 12 minutes. Order please. Honorable Veerasumana Veerasinghe to the chair.
ඔබතුමා කතා කරන්න. ආසනේ මාරු වෙලා මේ මහත්තයා.
මුල් ආසනේ සිටින ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, විශේෂයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමා ඊයේ දවසේදී 9 වෙනි පාර්ලිමේන්තුවේ 5 වෙනි සැසිවාරය ආරම්භ කරමින් කන්නත කතාව සම්බන්ධයෙන් අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අපි ඒ සම්බන්ධව කතා කරන මේ මොහොතේ විශේෂයෙන් පුලසනේ කාර්යක සභා සභාපතිතුමනි, මම කියන්න ඕනේ දැන් ඊයේ ජනාධිපතිතුමා ඉතාම වැදගත් කරුණු කාරණා රැසක් මේ සභාව ඉදිරියේ තැබුවා. ඒ වගේම එතුමා ඉතා විවෘතව එතුමා පත් වුණ දවසේ ඉඳලා එතුමා කරන ද ඒ ආරාධනයන් නැවත නැවතත් මේ සභාව ඉදිරියේ තබමින් රාජ්‍ය පක්ෂ ආණ්ඩු පක්ෂේ පමණක් නෙමෙයි විරුද්ධ පක්ෂයටත් හැම දිනටම මේ රටේ මේ ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කරගන්න එතුමා ආරාධනය කළා. මම හිතන එක ඉතාම වැදගත් විරුද්ධ ස්වභාවයෙන් එම ආරාධනය කිරීම. දැන් මම දකින විදිහට 1948 අපේ රටට නිදහස ලැබුණ දවසේ ඉඳලා අද දක්වා මේ අවුරුදු 76ක් පසු කරපින්න අපේ ගමනේදී අපි දැක්කේ මේ රටේ විරුද්ධ දේශපාලන පක්ෂ හැමදාම රණ්ඩු වෙමින් ගහමරා ගනිමින් මැතිවරණ ව්‍යාපාරවලදී පමණක් නෙමෙයි අනිකු සම්වෙලාවෙම හැම දෙයකටම විරුද්ධ වෙමින් තමයි කටයුතු කළේ. මම හිතන්නේ හැම වෙලාවෙම විපක්ෂයේ විරෝධය ආණ්ඩු පක්ෂය කෙරෙහි එල්ල වුණා. මම හිතන්නේ එහෙම විපක්ෂයේ විරෝධය එල්ලවීම ගැන කතා කරනකොට ඒක හැම වෙලාවෙම ඒක සාධාරණද අසාධාරණද ඒක සැබෑ විවේචනයක්ද නැද්ද කියන එක පිළිබඳව අපි නැවත නැවතත් හිතා බැලිය යුතු අවස්ථාවකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් පසමිතුරු දේශපාලනය පසක දාලා මම මෙතන අද වෙනකොට මේ රටේ පසුගිය කාලේ වෙනකොට මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ එකට එකතු වෙලා මේ රටේ කටයුතු කරන්න පටන් ගත්තා. ඒ තුළ මේ තමයි මේ රටේ ගොඩනැගීම සඳහා අපිට ලැබෙන අවසාන අවස්ථාව කියලා අපි කල්පනා කළේ. නෑ, ඒක එහෙම වුණේ නෑ. ආපහු අපේ දේශපාලන පක්ෂවලින් එළියට ගිය තවත් විශාල පිරිසක් නැවත විරුද්ධ දේශපාලන පක්ෂ ඇති කර ගනිමින් මම හිතන්නේ මේ ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල රජය ගෙන යන වැඩපිළිවෙල තදබල ලෙස විවේචනය කරමින් සමට අසාධාරණ විවේචනය කරමින් තමයි නිරන්තරයෙන් ඔවුන් කටයුතු කරන්නේ. හැම වෙලාවෙම මැතිවරණයක් ගැන ඔවුන් කල්පනා කරනවා, ඔවුන් කතා කරනවා. හැබැයි අපිට පුළුවන් නම් එකට එකතු වෙලා වැඩ කරන්න. මම හිතන්නේ මේක තමයි සුදුසුම අවස්ථාව මේ රටේ. මොකද අවුරුදු 76ක කාලය තුළ නිදහසෙන් පස්සේ අපි ආපු ගමනේදී අපිට ඒ අත්දැකීම් සම්භාරයක් මම හිතන්නේ විපක්ෂයටත් අපිටත් මේ වෙනකොටත් තිබෙනවා කියලා මම කල්පනා කරනවා. විශේෂයෙන් ජනාධිපතිතුමා ඊයේ ආපු වෙලාවේ මම දැක්කා විපක්ෂයේ විපක්ෂ නායකතුමා ඇතුළු සමහර පිරිස් ටික එළියට ගියා සද්ද නොකරම. හැබැයි ඒ තුළ මම දැක්කේ හැමෝම එතුමත් එක්ක සිටියද කියන ගැටලුව අපිට මතුවෙනවා. විපක්ෂය සියලු දරම ඔක්කොම එකට එකතු වෙලා නැග ගියා නම් අපිට එක ගැටලුවක් නැහැ. හැබැයි විපක්ෂය මේ යනකොට විපක්ෂයත් අද එකමුතුවක් නැති තැනකට සමස්ත විපක්ෂය පත් වෙලා තියෙනවා. සමහර කට්ටිය ඉන්නවා, සමහර කට්ටිය යනවා. ඉතින් ඒ තුළ මම හිතන්නේ ආණ්ඩු පක්ෂයේ සමහරට ආණ්ඩු රටක පාලනය කරන පක්ෂයේ යම් යම් අවස්ථාවල යම්සි අර්බුදකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ප්‍රතිපත්තිමය තීන්දු මත. හැබැයි ආණ්ඩුවක් ගන්න ඉන්න විපක්ෂය මම හිතන්නේ එහෙම ඔවුන්ටත් ඔවුන්ට එකතු වෙලා එකට වැඩ කටයුතු කරන්න බැරි නම් මම හිතන්නේ කොහොමද ඔවුන් ආණ්ඩුවක් ගන්නේ, ආණ්ඩුවක් කරගෙන ඒ ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්නේ කියන ගැටලුව මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මේ සභාවේදී. අර කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොට කියලා කියනවා. ඉතින් මම දැක්කේ ඉතින් ඒ එළියට ගිය එකෙන් අපට ඉතාම පැහැදිලි ජනාධිපතිතුමත් එක්ක ඉදිරි කාලයේදී එකතු වෙන්න, එකතු වෙලා වැඩ කරන්න සැබෑම මේ රටට ආදරය කරන පිරිස් එතුමත් එක්ක එකතු වෙලා මේ රටට වැඩ කරන්න තියෙන ඌමනාව තියෙන පිරිස් එකතු වෙලා වැඩ කරන්න සූදානම් බව අපිට පැහැදිලි කොළපාට එළියක් අපිට ඒ තුළ දකින්න ලැබුණා. ඉතින් මම හිතන්නේ ඒක හොඳ තත්ත්වයක්, සුබ යථාර්ථවත් තත්ත්වයක් කියලා මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. විශේෂයෙන් මූලාසනයේ ගරු කාර්යක සභා සභාපතිතුමනි මම කියන්න ඕනේ මේ වෙලාවේ දැන් එතුමා ඊයේ ඇවිල්ලා සාකච්ඡාවේදී එතුමගේ කතාව තුළ මම තරුණ කටයුතු නියෝජ්‍ය තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මේ රටේ නව අධ්‍යාපන ප්‍රසංස්කරණ ගණනාවක් වහම ක්‍රියාත්මක කළ යුතු ලෝකයේ හෙට දවස රඳා පවතින නව තාක්ෂණික දැනුම මතයි තොරතුරු තාක්ෂණ කෘත්‍රිම බුද්ධි ආදී ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඒ වගේම IT ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි තොරතුරු තාක්ෂණය මේ වගේ දේවල් අපේ තරුණ පරපුරත් එක්ක සමගාමීව ඉදිරියට ගෙනියන්න එතුමා කටයුතු එතුමා ප්‍රකාශ කළා, සඳහන් කළා. ඒ වගේම උසස් පෙළ සමත් දරුවෙකුටම තෘතිය අධ්‍යාපනය ලබා දිය හැකි වැඩපිළිවෙලක් සකසන්න ඕන කියන කාරණේ එතුමා ඉතා වැදගත්ව ප්‍රකාශ කළා. ඒ අනුව විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාල තාක්ෂණ විද්‍යාල ගණනාවක අලුතෙන් පිහිටවීමට එතුමා යෝජනා කරලා තියෙනවා. මම හිතන්නේ මේක තරුණ පරම්පරාව වෙනුවෙන් එතුමා නිරන්තරයෙන් මේ එතුමාගේ හැම සාකච්ඡාවකදී තරුණ පරම්පරාව වෙනුවෙන් එතුමා කතා කරනවා. ඒ කතා කරීම ඒක ප්‍රායෝගිකයි. මම කල්පනා කරේ ප්‍රායෝගිකයි. ඒකට හේතුවක් තියෙනවා. 1979 එතුමා තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍යවරයා වශයෙන් එතුමාගේ තියෙන අත්දැකීම් එක්ක මම හිතන්නේ තරුණ පරම්පරාව වෙනුවෙන් වැඩක් කරපු දේශපාලනඥයෙක් වශයෙන් එතුමාගේ කැපවීම පිළිබඳව මම හිතන්නේ අපි අගය කරන්න ඕනේ. තරුණ කටයුතු සම්බන්ධයෙන් මම දැක්කා ඒ කාලේ මහරගම තරුණ ජාතික තරුණ සේවා සභාව 2002 වෙනකොට අපි ඒ වෙනකොට විරුද්ධ පක්ෂයේ හිටියත් එතුමා යෝන් සේනාංකය වගේ දේවල් ඇති කරලා මේ රටේ තරුණ පරම්පරාව පාසල් හැරගිය තරුණයින්ට ඔවුන්ගේ වගකීම් යුතුකම් ඉෂ්ට කිරීම මේ රට වෙනුවෙන් ඒ අලුත් ගමනක් යා මේ වගකීම පෙන්වලා දෙන්න තරම් එතුමා කටයුතු කළා. විශේෂයෙන් බෙල්වුඩ් ගම්මාන මම හිතන්නේ ඒ යුගයේදී ආපු තරුණ සේවා සභාව තුළින් ආපු මේ රටේ සංගීත ශාස්ත්‍රයේ ඒ නව යුගය ඒ වගේම රියලිටි තුරුණු ශක්ති වෙන්නේ ව්‍යාපෘති අපි ඒ කාලේ දැක්කා එතුමගේ නායකත්වය තුළ සිද්ධ වෙන ආකාරය. ඉතින් මම හිතන්නේ පළපුරුද්දත් එක්ක ඒ හැකියාවන් එක තමයි එතුමා අදත් තරුණ පරපුර ගැන කතා කරන්නේ. හැම වෙලාවෙම එතුමායි පිළිබඳව නිරන්තරයෙන් කතා කරනවා. ඒක කතා කිරීම තමයි ඉතා වැදගත් වෙන්නේ පණිවිඩය. ඒ වගේම එතුමා නිරන්තරයෙන් ඉල්ලා සිටියේ හැමෝම අපි එකතු වෙලා වැඩ කරමු කියලා. මම හිතන්නේ මේ වෙලාවේ මුලාසනේ ගරු කතා නියෝජ්‍ය කතානායක කාර්යක සභා සභාපතිතුමනි අපි එතුමා කරපු යෝජනාව අනුව පාර්ලිමේන්තුව තුළ අපිට මේක තමයි අලුතෙන් එකතු එකතු වෙලා වැඩ කරන්න පුළුවන් තැන. හැබැයි අපි පාර්ලිමේන්තු තුළ විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් මන්ත්‍රීතුමාලා කතා කරනවා, අමතුමාලා කතා කරනවා. හැබැයි අපි ඒවා ක්‍රියාත්මක කරනවද? ඒවා ක්‍රියාත්මක කරන තනි තනිවත් පෞද්ගලිකවත් සහ සාමූහිකවත් අපි ඔක්කොම එකට එකතු වෙලා කටයුතු කරනවද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඉතින් හැම වෙලාවෙම කියනවා අර කදන්න ඕනේ, මේ කදන්න ඕනේ, මේ ගමන අපි යන්න ඕනේ. ඒවා කතාවට පමණක් සීමා වෙච්ච තැන් තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි පෞද්ගලිකව මේ ආදර්ශය රටට දෙන මේ 225ට අපි ගැන නිරන්තරයෙන් චෝදනා තියෙනවා යෝජනා තියෙනවා ජනතාව ඉස්සරහට ගියාම ඒක ආණ්ඩු පක්ෂයට පමණක් නෙමෙයි ඒක විපක්ෂයටත් පොදු චෝදනා බවට පත් වෙලා තියෙනවා. උන් කතා කරන්නේ 225 ගැන. ඒ 225 ගත්තාම කවුද ඒ 225 තුල ඉන්නේ? මම හිතන්නේ මේක තමයි හිතන්න ඕනේ. ඒකේ තියෙනවද එක්කෙනෙක් දෙන්නෙක් බේරලා ඒක කතා කරනවද? නැහැ. ජනතාව නිරන්තරයෙන් මේ 225 ගැනම කතා කරන, ඒ කියන්නේ ජනතාව නිරන්තරයෙන් හිතනවා ආණ්ඩු පක්ෂය පමණන්නේ විපක්ෂයත් වගකීමද හරියට ඉස්ස කරන්නේ නැහැ කියන එක. ඒක තමයි ඇත්ත. ඒ නිසා විපක්ෂයේ වගකීම හරියට ඉෂ්ට කිරීමට නම් අපි මේ රටේ තිබෙන මේ தত্ত্বය සැබෑ ලෙස තේරුම් ගත යුතු වෙනවා. මේ තේරුම් අරගෙන මේ යථාර්ථයට මුහුණ දෙමින් ඒ සඳහා කටයුතු කිරීම තමයි අපේ වගකීම. මම හිතන හැබැයි තේරුම් ගත්ත විපක්ෂයේ මන්ත්‍රීතුමාලා ඒ වගේම රටට ආදරය කරන විශාල කීප දෙනෙක් 29 දෙනෙක් පමණයි අපි දැක්කා මේ සභාව තුළ ඉන්නවා. මම හිතන ඔවුන්ගේ කැපවීම ඔවුන්ගේ අරමුණ පිළිබඳවත් අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් ඒ අරමුණ සාක්ෂාත් කරගන්න ජනාධිපතිතුමා ඉදිරියේදී විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම එතුමා යෝජනා කළ අස්සසුම ගැන, ඒ වගේම අපේ නව විශ්වවිද්‍යාල ගැන විශේෂයෙන් කරුණු කටයුතු අමාත්‍යාංශයේ අපි කල්පනා කරනවා. මෙරටේ මම ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරය වශයෙන් හරින් පාන්දු අමාත්‍යතුමත් එක්ක අපි අද ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරමින් සිටින මෙරටේ ක්‍රීඩා විශ්වවිද්‍යාල ගැන ඒ සම්බන්ධයෙන් කතිකාවතක් මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා.
ඔබතුමාට තව විනාඩි 2ක් කාලයක් තියෙනවා.
ඒ විශ්වවිද්‍යාල තුල අපිට මම හිතනවා ක්‍රීඩා ශාස්ත්‍රයේ අලුත් යුගයක් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා අපි කල්පනා කරනවා. ගරු මූලාසනයේ කාරක සභා සභාපතිතුමනි, පසුගිය කාලේදී තරුණ රටහැර ගියා. තවමත් ඒ ප්‍රවණතාව අපි දකිනවා. ඒ නිසා අපේ තරුණ පරපුරට යහපත් අනාගතයක් උදා කර දීම අපේ වගකීම. මේ වගකීම යුතුකම ඉස්සර කරන්නට මමත් ඔබත් කපිය යුතුයි කියලා තමයි අපි නිරන්තරයෙන් කල්පනා කරන්නේ. ඒ වගේම මුලාසනයේ ගරු කාරක සභා සභාපතිතුමනි, අපි ඡන්දයකට පමණක් ගිහිල්ලා ඡන්දේ ඉලක්ක කරගෙන මේ හැමදේම කරනවද? එහෙම නැත්නම් රට සංවර්ධනය කිරීම සඳහා අපේ වගකීම යුතුකම අද දවසේ අපි ඉෂ්ට කරනවද කියන එක අපි කල්පනා කරන්න ඕනේ. හැබැයි අපි දකින්න හුඟක් වෙලාවට දේශපාලන කතා තුළ පාර්ලිමේන්තුව තුළත් පිටතත් හැම වෙලාවෙම විපක්ෂයක් ආණ්ඩු පක්ෂයක් වශයෙන් මේ කටයුතු කරන වැරෙන්න අපි ඊට වඩා අපි දකින්නේ නැහැ. හැබැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් විශේෂයෙන් මධ්‍යම පළාතේ මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් මගේ කැපවීම අපේ අනෙකුත් සහෝදර මන්ත්‍රීතුමාලා අමතුමාලා එක්ක ක්‍රියාත්මක කරන්න අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒ සඳහා ආරාධනය කරන මේක සුදුසු වේලාවක් බවට පත් වෙනවා. අපි අපේ වගකීම් කොටස ඉෂ්ට කරමු. අපිට පුළුවන් රට ගොඩනගන්න. අපි පෞද්ගලිකවත් අපි ඒ සඳහා ක්‍රියාත්මක වෙමු, ඒ සඳහා කැපවෙමු කියන එක. ඒ වගේම අපි කල්පනා කරන්නේ විශේෂයෙන් අපි 2009 වෙනකොට මේ රට එදා ත්‍රස්තවාදය පරාජය කළා. ඒ ත්‍රස්තවාදය පරාජය කළ අපේ නිදහසේ අපිට හුස්ම ගන්න අවස්ථාවක් ලැබුණා. එදා ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුගයේදී. ඉතින් මම හිතන්නේ අපි කල්පනා කළේ ඒ යුගය අපිට හැමදාම පවත්වාගෙන යන්න පුළුවන් වේවි කියලා. හැබැයි අද වෙනකොට නැවතත් එවැනි ගැටලු සහගත තත්ත්වයන් අපි විසින් අපි නිර්මාණය කරගැනීමේ සිටිනවා. ඉතින් මම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ එවන් අරගල එවන් ගැටලු නැවතත් මේ රටේ ඇති නොවේවයි කියලා. හැබැයි විශේෂයෙන් ඒකට හේතුවක් තියෙනවා. වර්තමාන ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ
ඒකට
ආකාරය ගැන මට තියෙන ගැටලුව එතුමා මේ රටේ තිබුණ ප්‍රශ්න රාශියකට එතුමා පත් වුණාට පස්සේ උද්දමනය අපිට නැති කරන්න හේතුවක් අපිට ලබා දුන්නා. ඒ වගේම ඩොලරේ යගය එදා තිබුණු තත්ත්වයට අද වැඩි කරන්න අද එතුමා ලබන විදේශ සංචිත ප්‍රමාණය වැඩි කරන්න එතුමගේ පහුගිය පාලනය කුල තුළ එතුමා ක්‍රියාත්මක කළා. මම හිතන්නේ ඒක තමයි ඉතා වැදගත් වෙන්නේ. ඒවා ප්‍රායෝගිකව දැක්ක දේවල්. අපි මේ වාර්තා දෙන්න දැන් ඊයේ ජනාධිපතිමාගේ කතාව තුළ තිබුණු වාර්තාවන් මහතැන්කු විසින් ලබා දෙන වාර්තාවන් මම හිතන්නේ වඩා නිවැරදි. ඒවට අභියෝග කරන්න කාටවත් බෑ. ඒ වාර්තාවන් තුළ සඳහන් දේ තුළ අපි දකින්නේ හරියට කැඩපතක් වගේ රටේ ආර්ථිකයේ ගමන් මාර්ගය. ඉතින් මම හිතන්නේ ඒ ගමන් මාර්ගය ශක්තිමත් කරන්න එතුමා ගත්ත තීරණ තීන්දුව අද වෙනකොට සාර්ථක වෙනවා කියලා තිනවා. ඉතින් ඒව ඉදිරියේදී මම හිතන්නේ විපක්ෂය තවදුරටත් කල්පනා කළ යුතුයි. මේ රටේ යන ගමන් මග එක්ක අපි යනවද? එහෙම නැත්නම් අපි මේ හැමදාම විපක්ෂය ඉඳගෙන අපි මේ කාර්යභාරය ඉෂ්ට කරනවා
කියන එක
අපි කල්පනා කළ යුතුයි. මුල් අසනේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, ඒ යථාර්ථවාදී ඒ ගමනක් යනකොට අපි හැමෝටම තියෙනවා ඒ වගකීම ඉෂ්ට කරන්න.
කාලය අවසානය කරමු.
විශේෂයෙන් අවසන් වශයෙන් මම ඉල්ලා සිටිනවා නවතත් මෙරටේ අරගල තත්ත්වයන් ත්‍රස්තවාදී පිළිබඳ තත්ත්වයන් ඇති නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරන ගමන් විශේෂයෙන් විපක්ෂයේ හැම දේශපාලන පක්ෂයකටම අපි ඉල්ලා සිටින සමහර කට්ටිය අතීතයේ අමතක කළාද කතා කරනවා. ජනාධිපතිතුමා මේ පළවෙනි වතාවට නිින්දෙන් ඇහැරලා වගේ හිටියා කියලා කියනවා. හැබැයි නිින්දෙන් ඇහැරලා නැහැ. එතුමා ආපු දවසේ ඒ ආරාධනය කළා මූලාසනේ මන්ත්‍රීතුමනි. ඒක තමයි ඇත්ත. ඒ නිසා ඒ තත්ත්වය අපි තේරුම් ගන්න ඕනේ. සමහර වෙලාවට විපක්ෂය නිින්දෙන් ඇහැරලා හිටියයි කියලා මමයි කල්පනා කරන්නේ. විපක්ෂයත් සවදානවා මේ කටයුතු එක්ක සහභාගී වෙතුයි කියලා තමයි මම කල්පනා කරන්නේ. බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දීම ගැන.
බොහොම ස්තුතියි ගරු උදේපේපාද ගම්මන් පෙළ නැත්තම් ප්‍රතිමාට විනාඩි 4ක කාලයක්.
විනාඩි කීයද?
4ක් කියලා තියෙනවා.
මේ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පාර්ලිමේන්තුවේ වයස යන්තම් අවුරුදු 3මාරයි. අපි ඉන්නේ 5වන සැසිවාරේ. ලංකා ඉතිහාසයේ දිගම පාර්ලිමේන්තුව වෙන වසර 12ක් පැවැත්තුණු 1977 පත්තුණු පාර්ලිමේන්තුවේ සැසිවාර 8යි. ඇයි මේ හදිස්සියේ 5වන සැසිවාරයට අපිව තල්ලු වුණේ? ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපිට තියෙන තොරතුරු අනුව නම් ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු කමිටුවක සභාපති කෙනෙක් අස් කරගන්න ඕන වුණා. අස්ක වෙන්න කිව්වා, අස්ුනේ නැහැ. ඒ නිසා සීලුම කමිටු විසිරුවා හැරෙන්න පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරා. යෝජනා සියල්, වාචික ප්‍රශ්න සියල්ල අහෝසි, කමිටු සියල්ල අහෝසි, පාර්ලිමේන්තුව අක්‍රියයි අඩපණයි. මේ සියල්ල කරේ එක සභාපති කෙනෙක් ඉල්ලාස් කරගන්න බැරිව නම් මේක අනිවාර්යයෙන්ම ලෝකවාර්තාවක් කියන එක අපි සිහිපත් කරන්න ඕනි. ජනාධිපතිතුමා බොහොම ආඩම්බරයෙන් ඊයේ ප්‍රකාශ කළා දැන් අපිට සංචිත ඩොලර් මිලියන 4500ක් තියෙනවා කියලා. නමුත් මේ ඩොලර් මිලියන 4500 එක පැත්තකින් එකතු වෙන ගමන් 2022 වසරේ, 2023 වසරේ, මේ වසරේ පළවෙනි මාසයත් ඇතුළත අපි ඩොලර් මිලියන 11000ක ණය ගෙවන එක නතර කරලා තියෙනවා. ඩොලර් මිලියන 11000ක් නොගෙව ඉඳලයි ඩොලර් මිලියන 4500ක් ඉතුරු වෙලා තියෙන්නේ. අපි මේ ණය ගෙවීම ආරම්භ කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි, දැන් මේ ණය ගෙවි බංකොලොත් තුනට පස්සෙවත් අපි ණය ගැනීම අඩු වුණාද? ණය ගැනීම නතර වුණෙත් නැහැ, ණය ගැනීම අඩු වුණෙත් නැහැ. අපි බංකොලොත් භාවයේ ප්‍රකාශයට පත් කරද්දී ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ සමස්ත ණය රුපියල් බිලියන 24,000යි. දෙසැම්බර් 31 වෙනිදා වෙන විට අපේ සමස්ත ණය 2023 දෙසැම්බර් 31 වෙන විට අපේ සමස්ත ණය රුපියල් බිලියන 29,000යි. බංකොලොත් වෙලා හිටියේ මාස 20ටත් රුපියල් බිලියන 5,000කින් අපේ ණය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ සෑම දිනකම අපේ රටේ ණයබර රුපියල් බිලියන 8කින් වැඩි වෙන බවට ආණ්ඩුව වග බලාගෙන තියෙනවා. ඩොලර් බිලියන, රුපියල් බිලියන 24,000 ගෙවා ගන්න බැරුව බංකොලොත් කිව්ව අපි දැන් රුපියල් බිලියන 29,000 ගෙවන්නේ කොහොමද කියන ප්‍රශ්නය අපි ආණ්ඩුව ඉදිරියෙන් තියන්න කැමති. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් බංකොලොත් වෙලා මාස 22ක් ගත වුණත් තාමත් ණය ප්‍රතිව්‍යුහ කරන ක්‍රියාවලිය අවසන් වෙලා නැහැ. මට නම් පේන්නේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කල්මරමින් ඉන්න අය කියලා. ණය ප්‍රතිව්‍යුහ කරන අවසන් වුණොත් වසරකට ඩොලර් බිලියන 3-4 වැනි ප්‍රමාණයකින් ණය ආපසු ගෙවන්න සිද්ධ වෙනවා. ඒතරො හදාගත්ත කියන සංචිතය අවසන් වෙනවා. නැවත භාණ්ඩ ආනයනය කිරීමේ අභියෝගයක් මතුවෙනවා. ඒක ඉදිරියේ පවත්වන මැතිවරණවලට අයිති කරලෙස බලපානවා. අන්න ඒ නිසා ආණ්ඩුව සිතාමතා කල්මරමින් ණය ප්‍රතිව්‍යුහ කරන ක්‍රියාවලිය අවසන් වීම ජනාධිපතිවරණයෙන් එහා පැත්තට තල්ලු කර ගැනීමේ කුමන්ත්‍රණයක යෙදලා ඉන්නවයි කියන එක මේ කල්මැරීම හරහා අපිට පැහැදිලි වෙනවා. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් රටට බරක්කේ කියලා ජනාධිපතිතුමා කරන ප්‍රකාශය අපි පිළිගන්නවා. ඒ නිසා තමයි කොන්දේසි 5ක් යටතේ ආණ්ඩුවේ පෞද්ගලීකරණ වැඩසටහනට සහාය දෙන්න අපි සූදානම් කියලා පිවිතුරු හෙළවුරුමේ ප්‍රකාශයට පත් කරේ. අපේ පළවෙනි කොන්දේසිය උනේ මේ පෞද්ගලීකරණ ක්‍රියාවලිය දූෂණයෙන් තොරව විනිවිදභාවයෙන් සිද්ධ විය යුතුයි කියන එක. අතීතයේ ප්‍රේමදාස යුගයේ, චන්ද්‍රිකා යුගයේ පෞද්ගලීකරණයට එල්ල වෙච්ච ලොකුම චෝදනාව දූෂණය. තුට්ටු දෙකට රාජ්‍ය සම්පත් විකුණනවා කියන එක, ගජමිතුරන්ට රාජ්‍ය සම්පත් විකුණනවා කියන එක, ඒ චෝදනාව මේ පෞද්ගලීකරණ ක්‍රියාවලියට එල්ල නොවීමට නම් අපි යෝජනා කරා පියවර ගන්නවා. පළවෙනි දේ තමයි පෞද්ගලීකරණ වැඩසටහන අධීක්ෂණයට සර්වපාක්ෂික පාර්ලිමේන්තු කමිටුවක් පත් කළ යුතුයි. ඒ කමිටුවට මේ විකුණන්න තියෙන වත්කමේ වත්කම් වල වටිනාකම විතරක් නෙවෙයි අනාගත ඉපීීම් හැකියාව පිළිබඳ තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනි. ඊළඟට තරඟකාරී මිල ගණන් කැඳවීමක් අනිවාර්යම සිද්ධ කරන්න ඕනි. ප්‍රසිද්ධියේ මිල ගණන් කැඳවන්න ඕනි. ලැබෙන යෝජනා සියල්ලම ගල්ලා අවසාන ආයෝජකයා තෝරගත්තට පස්සේ ක්‍රියාවලියේ විනිවිදභාවයෙන් කළාය කියලා පාර්ලිමේන්තු කමිටුව අනුමත කරන්න ඕනි. ඒ වගේ මේ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියට ඇවිල්ලා වෘත්තීය සමිති වගේ බලපාන පාර්ශවයන්ට තමන්ගේ මතය කියන්න අවස්ථාව ලබා දෙන්න ඕනි. නමුත් මේ කිසි දෙයක් ආණ්ඩුව කරේ නැහැ. අද මිල්කෝ සමාගමේ වෘත්තීය සමිති අපි හැම වෙලා කියනවා මිල්කෝ සමාගම කියන්නේ දැවැන්ත කම්මල් හතරක් විතරක් නෙවෙයි හයිලන් කියන කීර්තිමත් වෙළඳාමේ හිමි සමාගම. කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව, තක්සේරු වාර්තාවලින් තොරව විදේශීය සමාගමකටත් දේශීය සමාගමකටත් හවුල් ව්‍යාපාරයට මේ ආයතනය දෙන්න යනවා කියලා. කෝ විනිවිදභාවේ, කෝ තරංකාරී මිල ගණන් කැඳවීම මෙවැනි ආකාරයෙන් පෞද්ගලීකරණය සිදු කළොත් අතීතයේ පෞද්ගලීකරණයට එරෙහිව මේ සමාජයේ තිබුණු දැවැන්ත විරෝධය මේ ආණ්ඩුවේ පෞද්ගලීකරණ ක්‍රියාවලියටත් එල්ලවීම නැවැත්වීමට කාටවත් බෑයි කියන එක අපි ආණ්ඩුවට සිහිපත් කරන්න ඕනි. ඇත්තෙන්ම මේ ගජමිතුරන්ගෙන් ගජමිතුරන්ට රාජ්‍ය දේපල දෙනවා කියන එක, රාජ්‍ය දේපල විදේශිකයන්ට කුණුකොල්ලට දෙනවා කියන එක නැති කරන්න නම් ආණ්ඩුව වහම මේ පෞද්ගලීකරණ ක්‍රියාවලියට විනිවිදභාවය ගෙන ආ යුතුයි කියන එක අපි යෝජනා කරනවා. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඡන්ද නැතිවේවි කියන බයට බෝධනේ කතා කරන්න නැති මාතෘකාවක් කතා කරන්න ඕනි. ජනාධිපතිතුමා ඊයේ කිව්වා ගොවිපවුල් ලක්ෂ 20කට සින්නක්කර ඔප්පු දෙනවා. එක පවුලෙන් ඡන්ද හතරක් කියලා දුන්න 180ක් ඡන්ද. ඒ නිසා මේක කවුරුවත් විවේචනය කරන්නේ නැහැ. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පුංචි දරුවන්ගෙන් අම්මා ඇහුවොත් සෙල්ලම් කරන්නද කැමති, පාඩම් කරන්නද කියලා දරුවෝ කියන්නේ සෙල්ලම් කරන්න. හැබැයි අම්මලා බලහත්කාරයෙන් පාඩම් කරවන්නේ දරුවන්ගේ අනාගතය ගැන හිතන නිසා. ගොවි ජනතාව සතුටු වෙලා ඡන්දය දෙන්නේ එයි. නමුත් ගොවි ජනතාවගේ අවසානයේ ආරම්භය මේ ඔප්පුදීම ක්‍රියාවලිය තුල තියෙනවා. DSR නායක මැතිතුමා ගොවි ජනාධිපති ව්‍යාපාරය ආරම්භ කළා. CP සිල්ව මැතිතුමා නායකත්වයේ දුන්නා. ගාමිණී දිසානායක මැතිතුමා ස්වර්ණභූමි දුන්නා. දීමූ ජයරත්න මැතිතුමා ජයභූමිය දුන්නා. මේ කවුරුවත් බලපත්‍ර අහෝසි කරේ නැත්තේ ඇයි? අපේ ගොවියා දිනපතා මාස්පතා ආදායම් ලබන කෙනෙක් නෙවෙයි. අවුරුද්දට කන්න දෙක තුනකින් අවුරුද්දටම දෙතුන් පතාවයි ආදායම එන්නේ. වසර පුරාම ජීවත් වෙන්නේ ණය වෙලා. කන්නේ ආදායම ලැබුණා මේක පියවන්න. හැබැයි මේ ණය වෙන්නේ අස්වැන්නයි උගසට තියන්නේ. මොකද වෙන දෙයක් නැහැ උගසට තියන්නේ. ඉඩම උගසට තියන්න හැකියාවක් නැහැ. හැබැයි මේ සින්නක්කර ඔප්පුව ගියාට පස්සේ පොලී මුදලාලිට මේ ඔප්පුව උගස් කරලා ණය ගත්තම ඒ ගොවි බිම සදහටම අයිම් වෙලා මුදලාලිලා කීප දෙනෙකුට මේ ඉඩම් සතු වෙලා ගොවියා පාරට වැටිලා ඔවුන් නගරයට කුලීකරු කම්කරු විදිහට ඇවිල්ලා දැවැන්ත සමාජ ප්‍රශ්නයක් ඇති වෙනවා කියන දේ දූරදර්ශී නායකයන් දැක්ක නිසා තමයි කවදාකවත් ඔප්පු නොදුන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අවසාන වශයෙන් මම කියන්න කැමතියි මේ රට හැදෙන්න නම් ඡන්ද ඉලක්ක කරගෙන දේශපාලනය කරනවා වෙනුවට ඊළඟ පරම්පරාව ඉලක්ක කරගෙන දේශපාලනය කළ යුතුයි කියන එක ආණ්ඩුවේ නායකයන්ට සිහිපත් කරමින් මම නියඳ වෙනවා.